നിവേദനയായി വിസ്സായ വിശുദ്ധിനി ഒക്ടോബർ വിശുവനദിന പാർലമെന്റ് പരിശ്രേദി ഗറു ഡയന ഗമകി രാജ്യമത്തുമിഹ രോഹണ ഭണ്ഡാര ഗറു സുജിത് സഞ്ജയ് പെരേരയാണ് മന്ത്രിയുറു മന്ത്രിത്വമല്ലാത്ത സിദ്ധിയാക്കിയാണ് സിദ്ധിയുടെ അദാലവും ആവശ്യം പത്കനുള്ള വിശേഷ കമ്മിറ്റിയെ വാർത്താവ് വിസ്സായ വിശുദ്ധിനി നവംബർ ദാഹത്തിനുദിന് ഹിമ കമ്മിറ്റിയെ സഭാപതി നിയോജക കഥാനായക ഗറു അജിത് രാജപക്സ മഹത്താവശ്യം മാവിത ഭാരത് ഉൻഭവ സഭാവട്ട ദൈനംദിമി തവത് ഇമ കമ്മിറ്റി വാർത്താവ് ആചാരധർമ്മ വരപ്രസാദ് വിലുവന്ത കാരകസഭാ വിധി വ്യോമകരണത് വ്യോമകരണ ഭാവത് ഇം സഭാവട്ട ദിനം ദിമട്ടിക്ക് മെത്തി ദസ് ദഹാട്ടി അങ്ക ദഹനമേധരണ ജാതിക വികണന പണത്തെ തിസ്പഹ ഇക്ക വഗന്തിയ പ്രകാരവ് വികനകാതി പ്രതിവരയ വിസിൻ മാവിധി ഇതിരിപത് കനലത് ജാതിക വികണന കാര്യാലയ വിസ്സായ വിസിഹത്തര വർഷ സന്ദാവന വാർഷിക കാര്യവരിസട്ടാണ് എക്കി പണത്തെ തിസ്പഹ തുണ വഗന്തി പ്രകാരവ് മമ സഭാഗത കരമി ദിപിലേഖനാദി പിലിഗണ്യം ഗരു നാഗരിക സംവർദ്ധന നിവാസമത്വം
ഗരു കഥാനായകത്വമനി 2019 വർഷ സന്ധ നാഗരിക സംവർദ്ധന അധികാരിയെ വാർഷിക വാർത്താ മമ ഇതിപത് കരമി മെ വാർത്താവ് പരിസര സ്വാഭാവിക സമ്പത്ത തിരസാര സംവർദ്ധന പിലിബന്ധവ് ആംശിക അധീക്ഷണ കാരക സഭാവിത്തെ മുഖ്യ യോജന കരമി
കാരകസഭാ വാർത്താ പിലിഗണ്യം മുതൽ പിടിക്കുന്ന കാരകസഭാ വാർത്ത ഗരു ഹർഷദ് സില്ലാം എത്തും
ഗരു കഥാനായകത്തുമ രാജ്യം മുതൽ പിടിക്കുന്ന കാരകസഭാവേ അപ്പി സലകല ബലപ്പു വൈദ്യ സപ്പീം സഹ വേണാത്ത അത്യാവശ്യ ബന്ധീം സന്ധ പ്രതിപാദന സരസാധീം സന്ധാവന പരിപൂരക എസ്റ്റിമേറ്റും സംബന്ധ വാർത്താ ഇതിരിപത് കണ്ണ മിത്ര എക്കതയായി കിയാനത്തിയാണ് ഗരു കഥാനായകത്തുമണി മേ റുപ്യൽ ബില്യൻ ഗാനക്ക് അപ്പി ബില്യൻ വിസ മേ ഔഷധ സഹ ഉപകരണ ലഭാകാണ് ലഭാതുണ്ട നമുത് മെത്തന്തി അപ്പിട്ട ജനകാരണ ലഭിച്ച ദേർത്ഥമായി മേ സാമാന്യ പ്രസംപാദനയുടെ മാസ അട്ടാക് നമയാക് യാണോ ഏകര എച്ചര കാലിയാണ് കിസിമ ഹേതുവാക് നെ ഇത് മാസ അട്ടാക് നമയാ പ്രസംപാദന യാണോ ഇമർജൻസി പോയിച്ചസ് കാണിക്കട്ടെ കട്ടിയ മേ പുറുതു വേണോ ഇത് ഏനിസാ അപ്പി മുതലമാത്യാംശയുടെ ക്യൂവ കണ്ണാക്കല്ല മേക്കാന അലുത് ക്രമവേദ സകസ്കല്ല മേ ഇതിരിപാത് കാണിക്കല ഭൂമിസ്തുതി
ആഹാര സുരക്ഷിത ഭാവേഹ കൃഷിക്കാർ പ്രബന്ധക ആന്തികാരിക സഭാ വാർത്താവ് സഭാപതി ഡി വീരസിംഗ് മെത്തുമ
ഗരു കഥാനായക തുമനി ആഹാര സുരക്ഷിത കൃഷിക്കാരൻ പ്രബന്ധ ആംശിക അധീക്ഷണ കാരസഭാവിത്ത് യോമുകരണലത് 2019 വർഷ സന്ധാ എഞ്ചിനീയറുമേ കാര്യാൻ പിലിബന്ധവ് മധ്യമ ഉപദേശക കാര്യാൻസേ വാർഷിക വാർത്താവ് ഏവാഗേമ 2021 വർഷ സന്ധാ സെൻട്രൽ എഞ്ചിനീയറിയൻ സർവീസ് പ്രൈവറ്റ് ലിമിറ്റഡ് ആയത്തനെ വാർഷിക വാർത്താവ് 2010 വർഷ സന്ധാ ശ്രീലങ്ക മഹവലി അധികാരിയെ വാർഷിക വാർത്താവ് സഹ 2020 വർഷ സന്ധാ ശ്രീലങ്ക മഹവലി അധികാരിയെ വാർഷിക വാർത്താവ് സംബന്ധൻ സകസ്കർലത് വാർത്ത മമ ഇതിരിപത് കരമി ദേവനി വാർത്താവ് ആഹാര സുരക്ഷിത കൃഷികർമ്മ ആംശിക കാരക സഭാവിത ലഭ്യ യോമുകരണലത് 2022 വർഷ സന്ധാ കൃഷികർമ്മ ഡിപ്പാർട്ട്മെന്റ് കാര്യസാധന വാർത്താവ് സഹ 2021 വർഷ സന്ധാ ശ്രീലങ്ക കൃഷികാർമ്മിക പരേഷണ പ്രതിപത്തി സഭായ വാർഷിക വാർത്ത സംബന്ധി സകസ്കരണത വാർത്ത മമ ഇതിരിപത് കരണതായി
മഹാജന പെച്ചം പിലിഗനീമ വൈദ്യ രാജ്യത്ത് സേനാർത്ഥം എത്തും
ഗരു കഥാനായകത്വമണി വേകാന്തവല്ല ഗുണദനീയ മനോശീല എന്ന ലിപിനെ പതിച്ച് എം എ കരുണാസേന മാതാകിയൻ ലഭുന പെച്ചമാക് പിലിഗാനി
പെച്ചം മഹാജന പെച്ചം പിലിബന്ധ കാരകസഭാടി എം ലഭി വാചിക പിലിത്തുറ അപേക്ഷാക്കുന്ന ശിവജ്ഞാനം ശ്രീതരൻ
വനജീവി
അമിത്മാ പിലിത്തുറതി വനജീവി അമിത്മാ
സഭാനായകത്തുമാണി പ്രശ്ന ഉത്തരേറ്റ അത് പ്രശ്ന അതുപോലത്തേക്കാതെന്ന പ്രശ്ന ആയെന്ന് ഇക്ക ദന്ത പ്രകാശിത പരിശീലന പത്രികാവൽ തുറത്തു അണുവ് കലാശ്വാൻ ഹൈസിയത് ഹൈസിയ വിസപ്പമന സട്ടഹന സിറ്റി ആ ദിക്ക് ലന്ദേശി പാലന സമേതി ഭവ സന്ധാനുവത് നിശ്ചിത ലേഖനത്തൊരു තොරතුරු මේ දක්වා පරිශීලනය ලැබී නොමැත. අයන් තුන පිළිතුර බාහිරින් ආහාර සැපීම සිදු නොකරන අතර ස්වාභාවික ආහාර මත යැපේ. හතර එක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩෙල්ෆ් අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට එම සතුන් පිළිබඳව වන සත්වා වෘක්ෂරත ආරක්ෂක ආඥා පනත අනුව ක්‍රියා කිරීමට පවරා ඇත. ඩෙල්ෆ් කාර්යාලයේ නිලධාරීන් සංඛ්‍යාව 4කි. වනසත්ව අඩවි සහකාර 1යි, වනසත්ව නියාමක 1යි, ශ්‍රේෂ්ඨ සහකාර 1යි, බෝට්ටු ක්‍රියාකාරු 1යි. අයන්න 5 ඩෙල්ෆ් ජාතික උද්‍යානයේ ප්‍රකාශයට පත් කරමින් රක්ෂිත ප්‍රදේශයක් ඇති කිරීම, නියන් සමයේදී සකස් කර ඇති ජල පොකුණු සඳහා බාහිරින් ජලය සැපයීම. 3 ජන වනජීවි නිලධාරීන් යොදවා මුර සංචාර සිදු කර අශ්වින්ගේ ආරක්ෂාවට තහවුරු කිරීම. ආයන් 1 ඔව් ඩෙල්ෆ් අඩවි ආරක්ෂක කාර්යාලය. ආයන් 2 ඇයන්න අදාළ නොවේ.
ගොරව சபாநாயகர் அவர்களே, நாங்கள் ஒரு கேள்வியை வழங்கி கிட்டத்தட்ட 1.5 வருடங்கள் காத்திருந்துதான் இந்த கேள்விக்கு விடை கிடைக்கிறது. இந்த வினா நான் வழங்கப்பட்டு 1.5 வருடங்கள் முடிந்த பிற்பாடுதான் எங்களுக்கு இந்த வினாவுக்கான விடை. அந்த நாளிலும் கூட ஒரு அமைச்சர் வந்து இதற்கு பதிலளிக்க முடியாமல் இருப்பது இந்த பாராளுமன்றத்தின் உயர்ந்த சபையினுடைய ஒரு துரதிருஷ்டவசமானது. மிக முக்கியமாக இலங்கையிலேயே நெடுந்தீவில் அது காட்டு குதிரைகள் என்று சொல்வது எனக்கு விளங்கவில்லை. குதிரைகளுக்கும் காட்டு குதிரைகளுக்கும் என்ன வித்தியாசம் என்று அமைச்சர் அவர்கள் எவ்வாறு விளங்கப்படுத்துவாரோ தெரியாது. நெடுந்தீவிலே மட்டும்தான் கிட்டத்தட்ட இவ்வளவு குதிரைகள் உண்டு. அந்த குதிரைகளை பராமரிப்பதற்கு ஒரு திணைக்களம் இல்லை, அங்கு உத்தியோகத்தர்கள் இல்லை, அந்த குதிரைகள் கோடை காலத்திலே குடிப்பதற்கு தண்ணீர் இல்லை. மிகவும் இலங்கையிலே ஒரு வளமான இந்த குதிரைகள் பேணப்படாமல் வெறுமனே வனஜீவராசிகள் திணைக்களம் வேறு இடங்களில் மக்களுடைய காணிகளை பிடித்தல், மக்களை எழுப்புதல், அவர்கள் விவசாயம் செய்ய விடாமல் தடுத்தல் போன்ற பணிகளை மிகவும் துரிதமாக வேகமாக மேற்கொள்ளுகின்ற வனஜீவராசிகள் திணைக்களம் இந்த குதிரைகளை மட்டும் பேணுவதற்கு அல்ல, இந்த குதிரைகளுக்கான உணவு வழங்குவதற்கு தண்ணீர் வழங்குவதற்கு எந்த நடவடிக்கையும் இதுவரை காலமும் மேற்கொள்ளவில்லை. பாருங்கள், உங்களுடைய தலைமையில் இன்று நாங்கள் 2.5 வருடங்களுக்கு பிறகு ஒரு வினா கேட்கிற பொழுது கொடுத்த வினா 1.5 வருடங்களுக்கு பிறகு வருகிறது. விடையளிப்பதற்கு அமைச்சர் இல்லை. இதுதான் இந்த நாட்டினுடைய நிலைமை. சரியான முறையில் நேர்மையாக ஒரு காரியம் செய்யப்படுவதில்லை, கேட்பதற்கு கூட சரியான விடை கிடைப்பதில்லை. இங்கே கௌரவ முதல்வர் சொன்னார், நான் இந்த கேள்விகளுக்கு விடை சொல்லலாம், ஆனால் அடுத்த கேள்விக்கு விடையளிக்க முடியாது என்று. ஆகவே தயவு செய்து இதற்கு ஒரு அடுத்த பாராளுமன்ற அமர்விலாவது சரியான ஒரு விடையை தாருங்கள் என்று கேட்கிறேன்.
Honorable Minister, concern is...
Honorable Member, if you have any question, I can forward that to the Honorable Minister and let you, we can keep you informed.
என்னுடைய முதலாவது வினா, நாங்கள் இந்த நெடுந்தீவிலே உள்ள குதிரைகள் பேணப்படுவதற்காக ஒரு காரியாலயம் அங்கு அமைக்கப்படுமா இல்லையா? அந்த 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 காரியாலயம் இதுவரை அமைக்கப்படவில்லை. இனியாவது நெடுந்தீவிலே குதிரைகளை பேணுவதற்கான ஒரு காரியாலயம் அமைக்கப்படுமா? இரண்டாவது, அந்த குதிரைகளுக்கான கோடை காலத்துக்கான உணவு என்ன, தண்ணீர் என்ன, அவற்றுக்காக எத்தனை உத்தியோகத்தர்கள் நியமிக்கப்பட்டு அந்த பணி மேற்கொள்ளப்படும் என்பதை மிகவும் தெளிவாக இந்த மன்றிலே அமைச்சர் முன்னுரைப்பாரா என்பதை நான் பதிவு செய்கிறேன்.
Honorable Member, the Honorable Minister concern is today indisposed, so she will not be able to attend to the House today. So whatever that request that you have made, we will get her to attend to it. Right, thank you. That's Honorable Dayasiri Jayasekhar.
Absent.
Niroshan Pereira.
ගරු කථානායකතුමනි, මම අහනවා.
ප්‍රවාහනහ මහා මාර්ගයම.
ගරු කථානායකතුමනි, මීගමුව කුලියපිටිය මාර්ගයේ තුම්මෝදර නවපාලම ඉදිකිරීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය 1,228.361. එම පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලද දිනය 2020.09.18. එම ඉදිකිරීම් කටයුතු අවසන් කළ යුතු දිනය 2022.06.05. එම පාලම ඉදිකරනු ලබන කොන්ත්‍රාත්කාර සමාගම් වන්නේ කන්සල්ටින් ඉංජිනේරින් ඇන් කන්ට්‍රැක්ට්ස් පෞද්ගලික සමාගම සහ සන්කෙන් කන්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම අතර බද්ධ ව්‍යාපාරයක් සීසී සන්කෙන් ජේවි පාලම ඉදි කිරීමට කටයුතු සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. මේ වන විට කොන්ත්‍රාත්කරු වෙත ගෙවා ඇති මුදල මිලියන 191.686යි. තුම්මෝදර නවපාලම ඉදි කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ලංකා ආණ්ඩුව විසින් විදේශීය ණය හිමියන් වෙත ණය ආපසු ගෙවීම නතර කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය මත මෙම ව්‍යාපෘතිය සඳහා ණය ලබා දුන් ක්වයිට් අරමුදල මගින් 2022.06.08 වෙනි දින සිට කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් කිරීම නතර කර ඇත. එබැවින් මෙම පාලම් ව්‍යාපෘතිය තුම්මෝදර පාලම්ද ඇතුළුව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ වනතෙක් තාවකාලිකව නවතා ඇත. ඉහත සඳහන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කර නැවත ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ව්‍යාපෘතිය 2024.12.31 වෙනි දිනෙත් දීර්ඝ කර ගැනීම සඳහා මා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 23.17.70.608.98 දරන අමාත්‍ය මණ්ඩල තීරණය පත්‍රිකාවක් ඉදිරිපත් කර තීරණයෙන් අනුමැතිය ලබා දී ඇත. පාලම් 25ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති අතරමඟ නැවතු ව්‍යාපෘතිවල මහජන පීඩා අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට දේශීය අරමුදල් උපයෝග කරගෙන ව්‍යාපෘති පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 23.29.1929.608.106 සහ 2023.10.30 අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අවශ්‍ය නිර්දේශ මේ වන විට ලබාගෙන ඇත. අදාල් නොයි.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමැතිතුමනි, මගේ ප්‍රශ්නය පදනම් කරගන්නේ මාර්ග සහ ආරක්ෂාව පිළිබඳ පදනම් මතින්. දැන් මේ තුම්මෝදර පාලමේ මේ දැන් මාස එකහමාරකට ඉස්සෙල්ලා ටිපර් රථයකුයි මෝටර් රථයකුයි අනතුරට ලක් වෙලා මෝටර් රථය ඕලන්ද ඇලට වැටුණා. ඒ වගේ අපිට යම් යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව ඔබතුමා පියවර අරන් තියෙනවා ඒ කඩිනම් කාණ්ඩ. නමුත් මගේ ප්‍රශ්නය තමයි දැන් අපේ ලංකාවේ මාර්ග ආරක්ෂාව ගත්තහම අපි දැක්ක මේ බස් රථ ඉතාම අධික වේගයෙන් සහ මාර්ග අනතුරු සිදු කරමින් යනවා. ඔබතුමත් දකින්න ඇති පොළොන්නරුවේ මනම්පිටිය පාලමේ ගැටිලා ජනතාව 10 දෙනෙක් ඒ වෙලාවේ මිය ගියා, 42ක් තුවාල ලැබුවා. මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳව කාරක සභාව නියම කරලා තියෙනවා මේ බස් රථවලට CCTV සහ GPS පද්ධතියක් හයි කරලා මේ රටේ ඉතාම බහුල ඒ වගේම ජනතාවගේ ජීවිත නැති වෙන තුවාල වෙන මේ අනතුරු අඩු කරන්න පොදු ප්‍රවාහන සේවය අඩු කරන්නට තීරණයක් ගන්න කියලා. නමුත් 2021 නියමු මේ වගේම GPS සහ CCTV හයි කරන්න ගිහිල්ලා නියමු ව්‍යාපෘතියක් ලෙස ඒවා අවුරුද්දක් දෙකක් යනකොට ඒවා කඩාබිඳ දමලා ඒවා අක්‍රීය තත්ත්වයට පත්කරන මේ සමහර බස් හිමියන් සහ ඒ රියදුරු සහ අනිකුත් මහත්තුරු කටයුතු කරලා තියෙනවා. ඔබතුමා දන්නවා මේ බස් රථ ඉතාම දේශපාලන වශයෙන් ඉතාම බලවත්. ඒගොල්ලන් කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ මේ වැඩ කටයුතු කරන්න ඔබතුමාටත් වඩා ඉහළින් ඉන්නවයි කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒ වගේම ළමා අපචාර අපි දැක්කා, නයිට් ක්ලබ් වගේ බස් රථත් තියෙනවා. ඔබතුමා මේ පිළිබඳව මේ GPS සහ CCTV මේ බස් රථ තුළ ක්‍රියාත්මක කරලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරගන්න කටයුතු කරනවාද, නැත්නම් ප්‍රායෝගිකව මේක ඔබතුමාට කරන්න බැරිද?
එතුමා ඉතාම වැදගත් ප්‍රශ්නයක් කරු කථානායකතුමනි ඉදිරිපත් කළේ. එතුමාගේ ප්‍රශ්නයේ පළවෙනි කොටසට පිළිතුර තමයි කුමන රජයක් කවර ආකාරයට බලයට පත් වුණත් කුමන කැබිනට් ඇමතිවරයෙක් අදාළ විෂය දැරුවත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට කිසිම මුදලක් කිසිම පාලමකට හෝ පාරකට හෝ වෙන ව්‍යාපෘතියකට ලැබෙන්නේ. ඒක තමයි මේ මහ පොළොවේ තියෙන ප්‍රායෝගික යථාර්ථය. දැන් ගරු ලක්ෂ්මණ කිරියල් ඇමතිතුමා දන්නවා එතුමාගේ ප්‍රදේශයේ ගැටඹේ ගුවන් පාලක. මගේ මේ නුගේගොඩ නුදුරේ තියෙන මේ කොහුවල ගුවන් පාලක පාරවල් පාලම් ඇලිකට් වේලි සියල්ලම සම්පූර්ණයෙන් නැතර වෙලා තියෙන. මොනම හේතුවක් කිව්වත් ඒ කොන්ත්‍රාත්කාර සමාගමට ඒ අදාළ ආයතනයේ දැන් ක්වයිට් ෆන්ඩ් එක සල්ලි ගෙවන්නේ නැහැ. සල්ලි ගෙවුවේ නැත්නම් කොන්ත්‍රාත්කරු කොන්ත්‍රාත්තුව නතර කරනවා. මේකට කිසිම දේශපාලන විසඳුමක් නැහැ. තිබෙන්නේ එක විසඳුමයි. අපි විසින් රටක් වශයෙන් ලබාගෙන තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තෙක් ආණ්ඩු වෙනස් වුණත් ජනාධිපතිවරු වෙනස් වුණත් පාර්ලිමේන්තුව වෙනස් වුණත් මුදලක් ලැබෙන්නේ නැහැ. මේක තමයි පරම සත්‍ය. ඒ නිසා අපි එකතු වෙලා ඒ වැඩ පිළිවෙල කරගන්න ඕනේ. දෙක, ඔබතුමා කිව්ව කරුණ මම විශාල ලෙස අගය කරනවා. මේ මාර්ග අනතුරු වැළැක්වීම සඳහා මේ සියලු ප්‍රශ්නවලට සොරකම්, වංචා, දූෂණ, අක්‍රමිකතා සියල්ලට තියෙන්නේ එක පිළිතුරයි කියලා උගත් ඇමතිවරයෙක් ලෙස ඔබතුමා පිළිගන්නවා. හිටපු ඩිජිටල් කරන්නේ පමණයි. ඒ සඳහා මම මේ කාලය තුල දරලා තියෙන උත්සාහය අපමණයි. ඒ කියන්නේ GPS ක්‍රමය සවි කරන්න, ඊළඟට බස් ටිකට් ඊ ටිකටින් ක්‍රමයට ගේන්න, දුම්රිය ඊ ටිකටින් ක්‍රමයට ගේන්න, මේ ඇතුලේ තියෙන තත්වයේ තුල මේවා එක එක කමිටු වලට දාලා, කමිටු තවේවට දාලා ඒවැය දෙන නිර්දේශ මත තමයි මේ ඇමතිවරු, අගමැතිවරු, ජනාධිපතිවරු ක්‍රියා කරන්නේ. ඒක නිසා අපි එළියෙන් දකින්නට වඩා ඉතාම විශාල අමාරුවක් තියෙනවා සමහර ව්‍යාපෘතියක් ක්‍රියාවට නගන්න. ගරු කතානායකතුමනි, දැන් මේ නියම ව්‍යාපෘතියක් ලෙස විදුලි බස් 200ක ව්‍යාපෘතිය දැන් මාස ගාණක් තිස්සේ දඟලනවා. තාම කරන්න බෑ. එක එක සැරේට එක එක ඒවා කියලිවෙලනේ මේ ඔබ්සර්වේෂන් අරෝමේ යවනවා. ඉතින් ඒක නිසා හිතන්නේ ඒවා ඇමති කරනවා කියලා. ඇමති නෙමෙයි මේ රට ආණ්ඩු කරන්නේ, වෙනත් පාර්ශවයක් විසින් තමයි ආණ්ඩු කරන්නේ. ඉතින් ඒ තත්ත්වයන්ව අපි මැදිහත් වෙලා බලමු කොහොම හරි මේ ලබන්නා වූ වර්ෂය තුලදී මේ ටික කරන්න.
ගරු කතානායකතුමනි, මගේ දෙවනි ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් මහමාර්ගවලට විකල්පය තමයි දුම්රිය. එතකොට දුම්රියත් අපි පහුගියදා අපේ හලාවත දුම්රිය නවත්තලා ඔබතුමාට මම කිව්වහම ඔබතුමා එක දවසකින් ඒක නැවත සක්‍රිය කරලා දුම්රිය ලබා දුන්නා. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. නමුත් දැන් මේ දුම්රිය අපි දකිනවා නිතරම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරගෙන මේ ජනතාව ඉතාම අපහසුතාවයට පත් කරනවා මේ වැඩවර්ජන කරලා. එතකොට අපි දැන් මාස කීපයකට ඉස්සෙල්ලා පාසල් දරුවෙක් ඒ දුම්රියේ උඩ නැගලා යන්න ගිහිල්ලා වැටිලා ජීවිතේ නැති වුණා. ඒ වගේම මාධ්‍ය දැන් ඔය වැඩවර්ජන කරනකොට දුම්රිය මගින්ගෙන් අහපුවම කියන්නේ මේකට අනිවාර්යයෙන්ම මොන හරි පියවරක් ගන්න කියලා මේ වැඩවර්ජනත් එක. මොකද අපිට ලැබෙන වාර්තා අනුව මේ දුම්රිය සේවයේ වෘත්තීය සමිති 105ක් ඉන්නවයි කියලා මම දන්නේ. ඒක හරිද නැද්ද කියලා. එතකොට ඒ වගේ එච්චර විශාල වෘත්තීය සමිති ප්‍රමාණයක් තියාගෙනත් ඒ වගේම රාජ්‍ය තුලින් මේක පවත්වාගෙන යෑමේදී ජනතාවට විශාල අපහසුතාවයක් පත්වන නිසා ඔබතුමා මේ දුම්රිය කාර්යක්ෂම කරලා මේ මහමාර්ග තදබදය අඩු කරලා මේ දුම්රිය තුලින් විශාල විශේෂයෙන්ම තෙල් පිළිබඳව විශාල කාර්යක්ෂමතාවයක් තියෙනවා දුම්රියෙන්. ඒකට මොනවහරි දැන්ට ඔබතුමාට වැඩපිළිලක් කරන්න ඉඩ දෙනවද මේ ආණ්ඩුව ඇතුලේ, නැත්නම් ඔබතුමාටත් ඒකත් කවුරු හරි බාධා කරනවද ආණ්ඩුව ඇතුලේ ඔබතුමාට මේක කරන්න දෙන්න නැතුව?
ආණ්ඩුව ඇතුලෙන් බාධා කිරීමක් නැහැ. අපි කවුරුත් දන්නවා අපි පාර්ලිමේන්තුව වශයෙන් පිළිගත යුතු වෙනවා. වාණිජ කටයුත්තක් මේ දෙපාර්තමේන්තුවක් වශයෙන් පවත්වාගෙන යන්න බෑ. ක්ෂණිකව තීන්දුව තීරණ ගන්න බැරි තත්ත්වයේ තුල දෙපාර්තමේන්තු ක්‍රමයට ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හදන්න බෑ. ඒ නිසා තමයි ඉන්දියාව, පකිස්තානය, නේපාලය, සිංගප්පූරුව, අනිත් ජපානය, ලෝකයේ අනිත් හැම රටකම අපිට වඩා විශාල වේගයෙන් දුම්රිය ඉස්සරහට ගමන් කරලා තියෙන්නේ මේ දෙපාර්තමේන්තු ක්‍රමයට නෙමෙයි. ඒ නිසා අපි පනතක් ඉදිරිපත් කළා කැබිනට් පත්‍රිකාවක් මේ දෙපාර්තමේන්තු අධිකාරියක් බවට පත් කළා. මේ තනි පුද්ගල කේන්ද්‍රීය පරිපාලනයක් වෙනුවට විමධ්‍යගත පරිපාලනයක් ඇති කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය කීවා මීට අතිරේකව තවත් මේකට ඇත්තටම දීර්ඝ කාලීනව පළදරන කටයුත්තක් කරන්න එයා සම්බන්ධ විශේෂඥයන්ගේ සමන්විත තව කමිටුවක වාර්තාවක් ලබා ගත යුතුයි කියලා. ඒ අනුව කැබිනට් ලේකම්තුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කරලා තිබෙනවා. හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරීවරු, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු හා ඒ විෂයානුබද්ධ වියතුන්ගේ සමන්විත කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු තීරණය මම හිතනවා ඉතාම ඉක්මනින් ලැබෙයි. ලැබුණාට පස්සේ අපි මේ ගරු සභාවේදී ඒ පිළිබඳ එකඟතාවයක් බල කරලා රටට ඵලදායක කාර්යක්ෂම දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා එකතු වෙලා වැඩ කරමු කියන එක තමයි මම යෝජනා කරන්නේ. ක්‍රීඩාංගණය පටන් ගත්ත හැමදාම හැන්දෑවට 100ක් 150ක් ඇතුළේ එනවා. ඒක පටන් ගන්න අවුරුදු 10ක් විතර එනවා. ඊට පස්සේ ඒ කුඩින් පාලමක් හදන්න කියලා දැන් පාලමක් නැහැ, ක්‍රීඩාංගණයක් නැහැ. ජාතික අපරාධයක් හැමදාම. එතකොට ගරු කතර මෙතුමා මේ ණය ප්‍රතිවිගත කරන ගැන කිව්වා. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව බැලුවනම් පළවෙනි අයවැයෙන්ම බිලියන 681ක් නැති කරන්න ඔබලා ඕගොල්ලෝ අතීසුවා. ඕගොල්ලෝ අතීසුවා. එදා නැගිටලා කිව්වනම් මේක කරන්න එපා කියලා. කැබිනට් එකේ අපේ රට බගුණොත් නැත්නේ. ඕගොල්ලොත් වග කියන්න ඕන. පළවෙනි බජට් එකේ අතීසුවනේ. ඔබතුමා ළඟ අතීසුවනේ. ඔබතුමා බුලස්සනේ හිටියේ. හැබැයි මං කියන්නේ අනිත්ක මුදල් කමිටියේ සභාපතිකම අපිට දුන්නේ නැහැ. ඒක දුන්න නම් අපි අවුරුදු දෙකකට කලින් මේක හෙලි කරනවා. ඔව් අපේ හර්ෂාද ඉල්ල මහත්තයා කීප සැරයක් කිව්වා. ඉතින් ඇත්ත වශයෙන්ම මං
හරි
නෑ මම දන්නවා කතා කරන්න ඕන එලා වහවට උගන්නන්න ඕනේ නෑ.
හරි හරි එහෙනම් මම කිව්වනේ අද. හරි
මට
හරි
ගරු කතානායකතුමනි.
ඔව්
ගරු කතානායකතුමනි, එතුමා මේ පාර්ලිමේන්තුව තමයි මුදල් පිළිබඳ බලය තියෙන්නේ. එතකොට මේ රට බංකොලොත් නොවීම පිළිබඳ දීර්ඝ කාලීන ප්‍රශ්නයක්, මේම සිද්ධි නිසා වෙලා තියෙන එකක් නෙවෙයි. මේ සඳහා මේ රට බංකොලොත් වෙන බව දැනගෙන එසේ නොවීම සඳහා මේ ගරු සභාව පනත් කෙටුම්පතක් සම්බත කරලා තියෙනවා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. හර්ෂ දන්නවා. ඒ පනතේ කිව්වේ කරුණු තුනක්. රටේ 2006 සිට අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 100%ට අඩු කළ යුතු අතර එතනින් පසු වෙන කවර රජයක් වුණත් ඒ මට්ටම පවත්වාගෙන යා යුතුයි. 2013 මේ රටේ නොපිය වූ ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 60%ට අඩු විය යුතුයි. ඊට පස්සේ කවුරු ආවත් ඒක නොඉක්ම විය යුතුයි. තුන්වෙනි කරුණ, රජයේ ණය සඳහා අපවෙන විට දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 4.5%ට වඩා අපවෙන්න බෑ. ඒ සියල්ල වෙනස් කළේ මේ පාර්ලිමේන්තුව විසින්. මේ කරුණ කළානම් මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ඊට පසු වෙන රජයන් කළානම් ඒ සඳහා හිටපු නිලධාරීන් නිසිරස උපදෙස් දුන්නා නම් ආණ්ඩුවට මේ රට ගරා වැටෙන්නේ නැහැ. ඒක නිසා වෙන පාර්ශ්වයන්ට බතු පිට බලලා චෝදනා පවරන්න එපා. ඇත්ත මේ පාර්ලිමේන්තුව මේ පිළිබඳ වගකීම් බාරගත යුතු වෙනවා. මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ඉෂ්ට නොකිරීම පිළිබඳ.
බොහොම ස්තුතියි. වාසුදේව නානායක් කරමැතුමාගේ ප්‍රශ්නය. ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය.
ගරු කථානායකතුමනි මං අහනවා.
ගරු කථානායකතුමනි, ගරු ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීතුමේගේ ප්‍රශ්නයට පිළිතුරු එක අයන්න. 2003 වර්ෂ සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අයවැයෙන් වෙන් කළ මුළු ප්‍රතිපාදනය පුනරාවර්තන වීදම් සඳහා 1,63,111.63 ප්‍රාග්ධන වීදම් සඳහා 1,28,412.8 එකතුව රුපියල් 1,91,524.44 දෙක පිළිතුර ප්‍රාග්ධනය සහ පුනරාවර්තන වීදම් සඳහා වෙන් කළ ප්‍රතිපාදනය ඊට මුළු ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස පුනරාවර්තන වීදම 69%, ප්‍රාග්ධන වීදම 31%. තුන, ඉහත ප්‍රතිපාදනයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා මේ වන විට නිකුත් කර ඇති මුදල වෙන්වෙන් වශයෙන් පුනරාවර්තන වියදම් සඳහා 1,43,331.04. ඒ කියන්නේ 63,000න් 43,000ක් දැන්ට නිකුත් කළා තියෙනවා. ප්‍රාග්ධන වියදම් 1,07,56.72 එකතුව මුළු ගණන රුපියල් මිලියන 50,788.76. හතර පිළිතුර 2019 සිට 2023 දක්වා වූ කාල පරිච්ඡේදයේ සතුල රාජ්‍ය විශ්වවිද්‍යාලවල පරේක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ සහ නිකුත් කළ ප්‍රතිපාදනය වෙන්වෙන් වශයෙන් research implemented 2019 higher education division allocation 589,000,573 expenditure 486,1935 UGC allocation 1,448,000,000 සමාවෙයි මුලිකල කියවන්න 2019 උසස් අධ්‍යාපන අංශයෙන් 1,589,573 ඇලොකේෂන් එක එක්ස්පෙන්ඩිච් එක 1,486,193 UGC ඇලොකේෂන් එක 1,448.85 එක්ස්පෙන්ඩිච් එක 1,308.52 ටෝටල් ඇලොකේෂන් 1,138.4423 වියද එක්ස්පෙන්ඩිච 1,794.7135 2020 higher education division allocation එක 1,860.26 වියදම 1,855.089 UGC allocation එක 1,197.52 expenditure 189.95 මුළු allocation එක 1,157.78 expenditure 1,145.039 2021 higher education allocation එක 1,886.93 expenditure 1,863.69 UGC allocation එක 1,239.8 වියදම 181 මුළු allocation එක 1,126.76 වියදම 1,144.7 2022 higher education allocation එක 1,808.6 expenditure 1,801.51 UGC allocation එක 1,112.83 expenditure 1,064.1 මුළු allocation එක 1,921.4446 expenditure 1,865.15.17 2023 up to 30th September higher education allocation එක 1,752.26 expenditure 1,410.211 UGC allocation එක 1,179.2 expenditure 1,119.3 total allocation එක 1,931.4436 expenditure 1,529.51 මම ඔබතුමීට මේක ලැබෙන සලසන ඊළඟට පස්වෙනි ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි
ඒ පස්වෙනි ප්‍රශ්න එක සභාගත කරන්න මට අතුරු ප්‍රශ්න ටිකක් අහන්න
ඕනේ නිසා මම සභාගත කරන්න ඒක තියෙන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ සාගර විශ්වවිද්‍යාලයේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පට්නායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ජෙනරල් සර්ජන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බෞද්ධ හාපාල විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේකන පිළිබඳව මම ලැබෙන සලසන
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මේ මට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මෙතන පැහැදිලිවම වෙනසක් තියෙනවා ඇලොකේට් කරලා තියෙන amount එකයි නිකුත් වෙලා තියෙන amount එකයි වියදම් කරලා තියෙන amount එකයි අතර මේකෙන් විශේෂයෙන්ම ප්‍රාග්ධන සහ පුනර්වර්තන වියදම් සඳහා මෙතන පැහැදිලි වෙනසක් තියෙනවා එතන ඔබ ඒකට හේතු හැටියට මොකද්ද දකින්නේ මේ මේක මීට වඩා කාර්යක්ෂම කරන්න අරගෙන තියෙන පියවර මොනවද
ගරු මන්ත්‍රීතුමිය දැන් මේ සංඛ්‍යාලේඛන තියෙන්නේ සැප්තැම්බර් 30 දක්වා එතකොට මුලින්ම ඇලොකේෂන් එක තිබිච්ච ගාන පුනරාවර්තන බිලියන 63යි ප්‍රාග්ධන බිලියන 28 එකතුව බිලියන 91යි ඒකෙන් මේ වෙනකොට බිලියන 50.7ක් වැය කරලා තිනවා සැප්තැම්බර් 30ට ඒතර ඊළඟ මාස 3 ආවහම තමයි බිලියන 91 දක්වා ආවද නැද්ද කියන එක තීන්දුව කරන්න වෙන්නේ මේ වෙනකොට බිලියන 91ෙන් 50ක් වියදම් කරලා තියෙනවා ප්‍රාග්ධන සහ පුනරාවර්තන
මේ අවුරුද්ද විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා එක පැටර්න් එකක් හැටියට අඩු වෙන්නේ වියදම් වෙලා තියෙන්නේ
ඔව් නෑ දැන් ඔව් පළවෙනි ප්‍රශ්නේ ආවේ ගරු මන්ත්‍රීතුමිය 2023 ඇලෝකේෂන් එක හයර් এডুকেෂන්
ඔව්
රිකරන්ට් ඇන් කැපිටල් ඊළඟ අර අනිත් ප්‍රශ්නේ ආවේ රිසර්ච් ඇලෝකේෂන් එක රිසර්ච් ඇලෝකේෂන් එක කොටස් දෙකකින් ගිහිල්ලා තිනවා හයර් এডুকেෂන් ඩිවිෂන් එකකින් ගිය කොටසයි UGC එකකින් ගිය කොටස ඉතින් ඒකේ ඔබතුමිය කියන කාරණේ මම පිළිගන්නවා 2000 සංසන්දනාත්මකව ගත්තොත් 2020 21 මිලියන මිලියන 1044ක් දක්වා ගිය එක 22 වෙනකොට මිලියන 865ට අඩු වෙලා තියෙනවා ඊළඟට මේ අවුරුද්ද දැනට 529ක් වෙලා තියෙනවා හැබැයි මම හිතනවා ඊළඟ මාස 3ේදී නැවත 800 ගන්නට ඒවි
ගර්මාන්තුතුමා මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මේකයි දැන් ඉදිරිපත් කරලා තියෙන අයවැය පනතේ තියෙනවා විශ්වවිද්‍යාල ජාත්‍යන්තර මට්ටමට ගේන්න ඕනේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න ඉඩ දෙනවා මේ වගේ ගොඩක් කතා කියලා තියෙනවා අලුත් විශ්වවිද්‍යාල කීපයක් යෝජනා කරලා තියෙනවා දැන් මෙතන පැහැදිලිව තියෙනවා අපේ පවතින විශ්වවිද්‍යාලවල බරපතල ප්‍රශ්න එතකොට ඒ වගේම ජාත්‍යන්තර මට්ටමට විශ්වවිද්‍යාල ගේන්න නම් ඔබ හොඳින් දන්න කරුණක් තමයි පරිේශන සහ සංවර්ධනය වෙනුවෙන් අපේ තියෙන අවධානය වැඩි වෙන්න ඕනේ. ඒක තමයි විශ්වවිද්‍යාලක මූලික අරමුණක් වෙන්නේ. එතකොට ඔබ මේ දැන් මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය තුළ එහෙම කිසිම කතාවක් පේන්නේ නැහැ. පවතින විශ්වවිද්‍යාලවල මේ තියෙන ගැටලු. මම දැන් මේ කාලයක් තිස්සේ මේ ප්‍රශ්න ඔබට යොමු කරේ මේක තුළ තියෙන දීර්ඝකාලීන ප්‍රශ්නයක් මතු කරන්නේ. ඔබත් එකඟ වෙලා තියෙනවා මේ ප්‍රශ්න සියල්ලම පිළිබඳව. නමුත් අයවැයේදී ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවල අපි මේ අවුරුද්ද පුරාම කතා කරපු සහ ඔබ පිළිතුරු සපයපු එක ප්‍රශ්නයකටවත් උත්තර නැහැ කියන එකයි මම හිතන්නේ මම අහන්නේ. ඔබ දකින විදියට මේ විශේෂයෙන්ම පරිවේෂණ හා සංවර්ධන සඳහා මේක දියුණු කරන්න මොනවද අරගන්න යෝජනා කරන පියවර කියලා.
මන්ත්‍රීතුමියනි ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ රෑන්කින්ග්ස් පවා ඉහළට එන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ රිසර්ච්. ඒතර ඔබතුමී ඉතාම නිවැරදිව මේ ප්‍රශ්නේ අහලා තිනවා රිසර්ච් වලට වෙන් වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා. ඒතර මම ඒක පැහැදිලි කිරීමක් කළා ඇත්ත වශයෙන්ම 22 23 සංසන්දනාව ගත්තොත් 2021ට වඩා අඩු වීමක් තියෙනවා බිලියන 200ක විතර. හැබැයි මෙවර අයවැය කතාවේදී එක තැනක සඳහන් වෙනවා රිසර්ච් වලට විශ්වවිද්‍යාල කියලා නෙමෙයි සමස්තයක්කට රිසර්ච් වලට බිලියන 8ක් වෙන් කරනවා කියන කාර්යය වෙන් කිරීමක් කළා තියෙනවා. ඒකේ සවිස්තරව මම අධ්‍යාපන වැසීශයේදී එයින් කොයිතරම් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට එනවද කියන එක පැහැදිලි කරලා දෙන්න.
ඔබ ස්තුතියි. දෙවන වටේ දෙවෙනි ප්‍රශ්නේ දයාසිරි ජයසිරි කරම එතුමාගේ ප්‍රශ්නේ අහන්න.
මම අහනවා කරු කතා නැතුම.
පිළිතුර සභාගත කරනවා. හතරවන ප්‍රශ්නේ වාසුදේව නානායකර මෙතුමාගේ ප්‍රශ්නේ අහන්න. ප්‍රවාහන ඇමතුමා
මහා ප්‍රවාහන
සභාගත
වෙලා හිටපු මම තරමක් අසනීප වෙලා හිටපු හින්දා මට පොඩි ප්‍රමාදයක් සිද්ධ වුණා. ශ්‍රීතරන් මන්ත්‍රීතුමා අහපු අතුරු ප්‍රශ්නවලට එතුමා කියනවා හෙට පිළිතුරු දෙන්න කියලා. එහෙම වුණොත් මට එතුමා සභාවේ ඉන්නවා නම් හෙට උදේට මම පිළිතුරු දෙන්න අවස්ථාවක් ලබා දෙන්න.
බොහොම හොඳයි. බොහොම ස්තුතියි. අධිකරණ ඇමතුමා.
අරු කතානායකතුමනි මම මේ අවස්ථාවේදී ඔබතුමාගේ ගරු සභාවේ අවධානය යොමු කරන්න කල්පනා කරේ අනාගතයේදී අපිට මුහුණ දිය හැකි විය හැකි ඛේදවාචකයකින් බේරා ගැනීම සඳහා සභාවේ අවධානය යොමු කරන්න. ගරු කථානායකතුමනි ආචාර්ය හර්ෂද සිල්ව මැතිතුමා මුදල් කමිටුවේ සභාපතිවරයා විදිහට අද ඉදිරිපත් කරපු වාර්තාව කෙරෙහි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. එතුමාත් මේ කාරණය සඳහන් කරා. Observation made by the committee. Procurement process takes about 9 months. which is unacceptable, a delay for purchasing newly manufactured medicines and pharmaceutical with specific packaging requirements. However, procurement for emergency purchase takes about 3 months. ගරු කතානායකතුමනි, ඉතුමා මේ අවධානය යොමු කරලා තියෙන ඉතාමත් වැදගත් කාරණයක්. මේ කාරණය කෙරෙහි අපි අවධානය යොමු නොකරුවොත් ආපහු නුදුරේ දවසක අපි දෙපැත්තට බෙදිලා ආපහු මේ පාර්ලිමේන්තු විවාදයක් ඇති වෙවි, අර බේතෙන් මෙච්චර මලා, මේ බේතෙන් මෙච්චර මලා කියලා. අද මේ බේත් ඖෂධ ප්‍රසම්පාදනය කියන එක සාමාන්‍ය ප්‍රසම්පාදනයට දාලා කටයුතු කරන එක වැරදි. ඒක නිවැරදි කරන්න තමයි කලින් කල හිටපු සෞඛ්‍ය ඇමතිවරු හදිසි මිලදීන් ගැනීමේ ක්‍රමයක් හඳුන්වලා දුන්නේ. නමුත් ඒ හදිසි මිලදී ගැනීම ක්‍රම තුළ විශාල වශයෙන් වංචා දූෂණ සිද්ධුනයි කියන කාරණය මුළු රටම දන්නවා. නිසා වර්තමානයේ පත් වී සිටින ගරු අමාත්‍යතුමා ඒ හදිසි මිලදී ගැනීමේ ක්‍රමය නතර කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මට තේරෙන විදිහට එතුමාටත් පාලනය කරගන්න බැරි විශාල මාපියාවක් මේ නිලධාරී කණ්ඩායම තුළ අධිකාරියක් හදාගෙන තියෙනවා. ඒක නිසා මේ ආකාරයට මාස 8 9 10 ප්‍රමාද වෙලා ප්‍රසම්පාදනය කරලා බේත් ගේනකන් රෝගීන්ට ජීවත් වෙන්න බෑ. ඒක නිසා මේ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කෙටි කාලීනව ලබා ගැනීමට අත්‍යවශ්‍ය වෙන අවස්ථාවල් අනන්තවත් මතුවෙනවා. ඒක නිසා මේකට ඇමතිවරයෙකුත් ඇත්තටම තනියෙන් තීන්දුවක් ගන්න බයයි. මොකද එන චෝදනාවලට මුහුණ දෙන්න හරි අමාරුයි. ඒක නිසා මේ පාර්ලිමේන්තුව එකතු වෙලා මේකට යාන්ත්‍රණයක් අපි හදන්නට ඕන. සෞඛ්‍යයට ඖෂධ මිලදී ගැනීම, ආම්පන්න මිලදී ගැනීම සම්බන්ධව මම හිතනවා මුදල් කාරක සභාව වගේ ආයතනයක් මුල් වෙලා මේ අදාළ නිලධාරි අදාළ අමාත්‍යංශ ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ පක්ෂනායකවරුන්ගෙන් උන්නම් අදහස් අරගෙන ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේකට ක්‍රමවේදයක් සැදිය යුතුයි කියලා සෑම දෙනාගෙම මම අවධානය යොමු කරනවා මේ කාරණයට.
ස්වාමිසුති. ඔව්. ඔව් මරිකර්මන්තුමා.
ගරු ඇමතුමා, මේ කියපු කාරණයත් එක්ක දැන් මේ අවුරුද්දේ හදිසි මිලදී ගැනීම ටික නැවැත්තුවේ ඔක්තෝබර් මාසෙ වෙනකොට. එතකොට මේ අවුරුද්දට වෙන් කරලා තිබිච්ච මුදල් ටික වීදම් කරලා ඉවරයි. එතකොට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව දත්ත තියෙනවා ගරු ඇමතුමා, ඉස්පිරිතාලවලට එන ප්‍රමාණය මොන මොන වර්ගවලින් ඖෂධ සාමාන්‍ය දළ ඇස්තමේන්තුවක් තුන අවුරුද්දකට කොච්චර යන්න කියලා. එතකොට කල් ඇතුව මේක ලෑස්ති කර ගත්ත නම් සහ අදාළ ලියාපදිංචි සැපයුම්කරුවන් එවගේ ටෙන්ඩර් කලින් කෝල් කරා නම් මේක මග අර ගැනීමේ ක්‍රමයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ, බාල ඖෂධ ගෙන්වීමේ ආරම්භය වෙන්නේ මේක නියාමනය කරලා හරියට ගණන් ටික හදලා කලින් ටෙන්ඩර් ටික කෝල් කරන්නේ නැති වුණාම තමයි මේක වෙන්නේ. ඒ නිසා අවම වශයෙන් දැන් එන අවුරුද්දේ බජට් එකෙන් කොච්චරක් ඇලකේට් වෙලා තියෙනවද කියන එක අපි දන්නවා. එතකොට දැන් මේ දත්ත ටික අරගෙන මේ ඉදිරි මාස දෙක ඇතුළත සූදානම් වුණා නම් මේක වළක්වා ගන්න පුළුවන්. ඉතින් අඩුම ගානේ මේ යාන්ත්‍රණය වර්තමාන අලුතෙන් පත්වලා ඉන්න ඇමතිතුමා එක්ක 100%ක් මේක හරියට සාර්ථක කරගන්න බැරුණා දැම්ම ඉඳලා පටන් ගත්තොත් එන අවුරුද්දේ මේක පාලනය කරගන්න පුළුවන් කියන එක තමයි මගේ යෝජනාව ඔබතුමාට.
හරි. ඔව් ජයසිරි ජයසේකර මැතුමා.
අර කතානායකතුමනි, දැන් මේ ඖෂධ එක ගත්තම දැන් අද මෙතන අපේ සෞඛ්‍ය මන්ත්‍රීවත් හිටියා නම් හොඳයි. දැන් මේ දවස්වල මේ යන ප්‍රශ්නේ දැන් මේ NMR එකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව ඉවත් කරා. දැන් ඔව්ව දාලා තියෙන්නේ වෛද්‍ය පරීක්ෂණ ආයතනට. ඊළඟට ප්ලාස්මා ටිකේ ඉන්නේ එතෙන්ට. ඒ කියන්නේ අර වැඩේට වඩා භයානක තැනක් දැන් මේ දාලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කරු කතානායකතුමනි, අද වෙනකොට මේකේ දොස්තරවරු කීප දෙනෙක් රට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම ඇමතිතුමානුත් අහන්න කැමතියි, දැන් මේ වගේ පරීක්ෂණ යනකොට අඩුම තරමේ CID එකට බැරි වුණාද මේ ડોක්ටර්ස්ලාගේ නම් ටික දාන්න අඩුම තරමේ එයාපෝර්ට් එකේ මේ වගේ කට්ටියක් මෙතනින් දැන් පිටත් වෙන්න යන්නේ කියලා. හැබැයි දැන් අද වෙනකොට එක්කෙනෙක් දැන් පැන්න මෙතන ඉන්න එක වෛද්‍යවරේ. දැන් අනික් කට්ටියත් හිටානින්ද මේකෙන් හිමීට පැනලා යයි ලංකාවෙන්. එතකොට අවසානයේ යන්නේ ආපහු පොඩි පොඩි තැඹලින් තමයි මේක ඉවර වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙයි ගරු කතානායකතුමනි. මොකද මේක ඉතාම භයානක වැඩක්. දැන් ඉතාම අතිවිශාල මුදලක් ඔවුන් හොයාගෙන තියෙනවා. අපිට ආරංචි තියෙන විදිහට එංගලන්තේ ඔවුන් ගෙවල් අරගෙන අලුත් මේ වාහන අරගෙන සියල්ලම ඔවුන් රටවලට යවලා ඉවරයි. එතකොට මේ අස්සය ගියයින් පස්සේ ස්ථාලේ වහන්න වැඩපිළ සකස් කරන්න බෑ. දැන් මම හිතන්නේ හිටානි දෙනකොට මහේස්ත්‍රාත්තුමා කියලා දිනවා මේ සියලු දිනාම අතරඟුට අරන් එවන්න කියලා. හැබැයි අතරඟුට ගන්න මිනිස්සු නැහැ. ඔක්කොම මෙතනින් පැනලා යනවා. ඉතින් අවසානයේ ගිහිල්ලා කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ කරන්යයි. ඊට පස්සේ මේ මිනිස්සුගේ නන් ටික කැත වෙනවා. අරගෙන ගිහිල්ලා ඇත්තටම අදාළ ප්‍රධාන පුද්ගලයෝ ටික මෙතනින් හිමින් හිමින් ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, අර මං කිව්වා වගේ ප්‍රධානියා විදිහට ඉන්න කෙනා අස්කල්ල එන්න එන්නම් මාර්ගෙන් දාලා තියෙන කරු කතානායකතුමා ඊටත් වඩා භයානක තැනකට. ඉතින් මම දන්නේ කොහෙන්ද මේක මේ මේ සිරදනත් එක්ක කොහොමද මේක කතා කළ යුත්තේ කියලා කල්පනා කරන්න වෙයි මම හිතන්නේ පාර්ලිමේන්තුවක් ඉදිරියේ ඔබතුමත් මම හිතන්නේ අධිකරණ ඇමතුමා විදිහටත් මම කියන්නේ මේ ගැන යම් අවබෝධයක් ලබා ගනි නැත්තම් වෙන්නේ වෙන වෙන අයව ගිනල්ලා අපේ කරු කතානායකතුමා උසාවියට ඉදිරිපත් කරපුවාම හොරු මංකොල්ලකාර වෙන්නේ ඒ අය. දැන් මේකනේ හැමතැනකම වෙලා තියෙන්නේ. ඒ අයගේ ජීවිතවලට අපව කවුරුත් වග කියන්නේ නැහැ. නේ අපේ ඇමතුමා දන්නෝනේ මේ නම් ගිල්ල අරයාගේ නමයි මෙයාගේ නමයි කිව්වම ඒ නම ක්ලියර් කරගන්නේ නැහැ. ඔබතුමා නේ මම කිව්වේ. ඒක තමයි මම කිව්වේ. ඒක හින්දා මේක වෙන යම් විශේෂයෙන් අවධානය යොමු කරනවා.
ඔව් රාජසේනතුමා. මේ
රාජසේනතුමා. මම මේ දැන් මුලින්ම මේ අපේ විජේදාස ඇමතුමා කරපු ප්‍රකාශය ඉතා වැදගත්. මොකද මේ මේ මාස 9ක් යනවා මේ ඖෂධ මේව කරගන්නට මේ නිමල් සිරිපාද ඇමතුමා කියයි. නමුත් මේකට මේ අපේ පසුගිය රජයේ වෙලාවේදී මේ සඳහා අපි කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළා. මේ සඳහා මාස 3කින් ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉවර කරන වැඩපිළිවෙලක් මම ඉදිරිපත් කරා. ඒ වගේම රවි කරුණානායක මැතිතුමා මුදල් ඇමතිවරයා විදිහට එතුමාත් ඉදිරිපත් කළා. නමුත් එතුමා පසුව පිළිගත්තා අපි ඉදිරිපත් කරපේක හොඳ කියලා. ඒක අනුමත කළා ප්‍රසම්පාදන කොමිසමට යවුවා. ඒ ප්‍රසම්පාදන කොමිසම ඊට පස්සේ ක්‍රියා කරේ නෑ ඒක. ඒක අරගෙන ක්‍රියා කළා. ඒක ඕනනම් වැඩි දියුණු කළා හරි. ඒකේ තියෙනවා මාස 3කින් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කිරීම එක. දෙක ඔය WROR කියන්නේ මේ හදිසි මිලදෙරියෙන්. ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ක්‍රමවේදය අපේ කාලේ ලෑත්ති කරේ NMR එකෙන් WHO ගයිඩ්ලයින්ස් වල. මේ උනේ මේ මේ රජයේ පෞගිය කාලේ කරේ මොකද්ද ස්පෙෂල් පාත්‍රය කියලා එකක් පටන් අරගත්තා. ඒ කිසිම මේව එකක් දැන් අපි කියමු ඇමරිකාවෙන් ද්‍රව්‍යයක් ආවොත් යුරෝප සංගමයෙන් ද්‍රව්‍යයක් ආවොත් අර අර ක්‍රියාවලිය ඕනේ නැහැ NMR ලියාපදිංචියට. ඒවා ඒ රටවල් අපි පිළිගන්නේ ඉඳා. ඉතින් ඒකට කෙටි මේව එකක් තියුණා WR කියලා waiver of registration කියලා. නමුත් ඒක කඩලා ස්පෙෂල් පාත්‍රය කියලා මේකේ කෙලින්ම ඇමති හරි අමාත්‍යංශයෙන් හරි දන්නවනවා මෙන්න මේ බෙහෙත් ටික අනුමත කරන්න කියලා. එතකොට ඒ CEO අනුමත කළා. ඔන්න ඔතනින් තමයි මේ ඡේදවාචකය පටන් අරගත්තේ. ඒ නිසා මේ WR ක්‍රමය WHO එකත් පිළිගත්ත ක්‍රමයක්. හැම රටකටම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පැහැදිලි වැඩපිළිවෙලක් ගන්න අනිත්‍යකර DG ගැන කිව්වා දැසිරිය ඇමතුමා. එතුමාට ට්‍රැවල් බෑන් දැන්තම දාලා තියෙනවා අධිකරණේ. අධිකරණයෙන් දාලා තියෙනවා. අනිත් එක තුන්වෙනි එක මේ මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා වගේ දැන් ඒ කාලේ අමාත්‍යාංශය අපි අගෝස්තු වෙනකොට හදලා ඉවරයි නවුරුද්දට අවශ්‍ය ඖෂධ ලයිස්තු ඔක්කොම. ඒ හදිසියේ තමයි යම් මේ එකක් මේ ලෝකල් පර්චේස් විදිහට ගත්තේ. ඒ විදිහට අගෝස්තු මාසේ හදලා ඒ ඒවා ඒක ප්‍රොකියුමන්ට් පටන් අරගත්තා නම් ඔච්චර අර්බුදයක් ඇති වෙන්නේ
නැහැ. ගරු ගරු කතානායකතුමනි මම මේ පැහැදිලි කිරීමක් කරන්න මේ අනිත් ගරු මන්ත්‍රීතුමන්ලගේ අදහස් දැක්වීම ගැන නෙවෙයි. න්‍යාය පත්‍රයේ අද සවස 6න් පසු අපි ඇතුළත් කළා තියෙන්නේ අද පෙරවරුවේ ගරු හර්ෂ සිල්වා මැතිතුමා විසින් මුදල් කමිටුවේ වාර්තාව ඉදිරිපත් කළා. ඒ අනුව කිව්වේ බිලියන 20ක පුනරාවර්තන වියදම් සඳහා වෙන් කිරීම අනුමත කළයි කියලා යම් යම් කොන්දේසි වලට යටත්ව. මම පැහැදිලිව සඳහන් කරන මෙතෙන්දි කරන්නේ මේ ශීර්ෂයේ මාරු කිරීමක් කළා තියෙන්නේ. ඒ වගේම මේ අලුතෙන් හදිසි මිදලි ගැනීම වලට නෙවෙයි ඉස්සර ගත්තේවා බිල් සෙටල් කරන්න තමයි මේ මේ බිලියන 20 හෙඩ්ස් මාරු කරලා අරගෙන තියෙන්නේ.
විපක්ෂ නායකතුමාගේ 27-2 යටතේ ප්‍රශ්න.
ගරු කතානායකතුමනි ඊට පෙර ඔබතුමාගේ අවසරය පරිදි කරුණු දෙකක් මම ඉදිරිපත් කරනවා. මතක් කරන්න කැමති විශේෂයෙන්ම මේ රටේ පැවැත්වුණු ආර්ථික අර්බුදය ගැන United Nations Human Rights Commission එක, ඒ වගේම අරගලය, ඒ වගේම IMF එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මේ ආර්ථික අර්බුදය තුළින් සිදුවුණු බංකොලොත් භාවය තුළ මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව. විශේෂයෙන්ම එයට වගකීම සහ වගවීම පිළිබඳව ඉතාමත්ම ඉහලින් මේ කාලේ කතා කරා. ඒ වගේම මික් මුව කියන යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් සමාවෙන්ද එංගලන්තයේ සසෙක්ස් යුනිවර්සිටි එකේ Institute of Development Studies කියන ආයතනයේ කේන්ද්‍රයේ මික් මුව මැතිතුමත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා අපේ රටේ මේ ඛේදවාචකය බංකොලොත්භාවය man made crisis එකක් හැටියට. ඒ කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු ඛේදවාචකයක් හැටියට. එවකට අග්‍රාමාත්‍යවරයා වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ අවස්ථාවේදී Vion TV එකට ප්‍රකාශ කරා මේක නිර්මාණය කරපු ව්‍යසනයක් ඛේදවාචකයක් කියන කාරණා. හැබැයි එහෙම කියලා එතුමා ජනාධිපති වුණාම කරේ සිලෙක් කමිටි එකක් පත් කරලා මේ ඛේදවාචකයට මුල්ලුණු කණ්ඩායම් උපයෝගී කරගෙන තේරීම්කාරක සභාවක් පත් කිරීමයි අපි මේ තේරීම්කාරක සභාවෙන් ඉවත් වුණා. දැන් මේ තේරීම්කාරක සභාව තාම යනවා. සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ අපි රටවටේ කියාගෙන ගියේ නැහැ බලය ලබා දෙන්න එතකොට හොරු අල්ලන්නම් වැරදිකාරයෝ අල්ලන්නම් කියන කාරණාව අපි විපක්ෂයේ ඉඳගෙනම අපි අධිකරණයට ගියා. වගකිව යුත්තන් මේ රටේ ආර්ථික සමාජීය ඛේදවාචකයේ බංකොලොත්භාවයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනා. ඒ මොකද අපිට හෘද සාක්ෂියට එකඟව හිටපු බුද්ධි මණ්ඩලයේ සමාජකයේ 3 දෙනෙකුත් අති දක්ෂ නීති මණ්ඩලයකුත් අපිට හිටියා. අපි විපක්ෂයේ ඉඳගෙනම පෙන්නවා මේ රටේ බංකොලොත්භාවයට වගකිව යුත්තන් අධිකරණය කරාගෙන ඇවිල්ලා ඊයේ දවසේ මම පැහැදිලිව කියන්නට කැමති ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. මම මේ අවස්ථාවේ ඓතිහාසික තීන්දුව සහ ඒකට ඉදිරිපත් කරපු තර්ක විතර්ක සියල්ලක්ම හැන්සාඩ්ගත කරනවා සභාගත කරන මේ අවස්ථාවේ. ගරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 4 දෙනෙක් අග්‍රවිනිශ්චකාර ජයන්ත ජයසූරිය මැතිතුමා, බෝණෙක අලු විහාර මැතිතුමා, විජිත් මල්ලකොඩ මැතිතුමා, මුර්දු ෆනෑන්ඩෝ මැතිතුමා, ඒ ගරු විනිසුරු මණ්ඩලයේ එතුමන්ලා. හැබැයි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඩිසෙන්ටින් ජජ්මන්ට් එකක් දීලා තියෙනවා. 4 එකට තීන්දු කළා තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, වැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, ආටිගල සහ මූල්‍ය මණ්ඩල. ඇත්ත වශයෙන්ම මේ රටේ ඒ පෙත් සම්කාර 3 දෙනා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මහින් මෙන්ඩිස්, අතුල සිරි සමරකෝන්, මේවිස් මොරායස් යන බුද්ධි මණ්ඩපේ සාමාජිකයන්, විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, එතුමන්ල තමයි පෙත් සම්කාරයෙන් හැටියට ඉදිරිපත් වුණේ. ඒ අයගේ මූලික ඓතිවාසිකම් උල්ලංඝනය කරයි කියලා විශේෂයෙන්ම ඉදිරිපත් කරපු තර්ක තුල මේ රට බංකොලොත් කිරීමට, මේ රටේ ආර්ථික කළමනාකරණය නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව බොහොම පැහැදිලිව නම් කරලම මූලික ඓතිහාසිකම් උල්ලංඝනය කරපු කණ්ඩායම් හැටියට මේ අයව නම් කරලා තිබෙනවා. විශේෂයෙන් මේක සඳහන් වෙලා තිබෙන්නේ පබ්ලික් ට්‍රස්ට් කියන ප්‍රින්සිපල් එක. ඒ කියන්නේ මහජනතාවගේ විශ්වාසනීයත්වය කියන ප්‍රින්සිපල් එක ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, ආටිගල සහ මොනිටරි බෝඩ් එක උල්ලංඝනය කරලා තිබෙනවායි කියන කාරණාව. ඉතින් පැහැදිලිවම විවිධ කතිකාවතක් තිබුණා. කාගේද වරද, කවුද වරද කළේ? සමහරු කියනවා මේ කාලේ ඉඳලම බලන්න ඕනේ කියලා, අර කාලේ ඉඳලම බලන්න ඕනේ කියලා. හැබැයි මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම මේ ආර්ථික බංකොලොත්භාවයේ ඇති කිරීමේ ඇඟිල්ල දිගු කරලා තිබෙනවා මේ මම නම් කරපු කණ්ඩායමට. ඒ නිසා කොතනද වරද තියෙන්නේ කියන එක පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා පැහැදිලිව කියන්නට ඕන ආර්ථික ඝාතකින් මේ රටේ ආර්ථිකය විනාශය කරපු කණ්ඩායමට ගෝඨාභය, බැසිල් කබ්රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, ආටිගල සහ මූල්‍ය මණ්ඩලය වග කියනට ඕනේ කියන කාරණාව ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි මේ තර්ක වෙනුවෙන් ඉදිරිපත් වුණු සමගි නීති මණ්ඩලයේ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥතුමාගේ නායකත්වයෙන් මෙහෙවීමෙන් විශ්වක පීරිස්, සඳමාල් රාජපක්ෂ, ඉරංග පෙරේරා, සම්පත් විජේවර්ධන,
ප්‍රමෝද් පෙරේරා, කාසල මොහමඩ්, කල්පනී විතාන, සවන පෙරේරා, ශ්‍රාන්ති ගුණවර්ධන ඇසෝසියේට්ස්. මේ අයගේ දක්ෂතාවය තුලින් තමයි මේ ඓතිහාසික තීන්දුව අපේ රටට අද ලැබුණේ. මේකේ වැදගත්ම කාරණාව ගරු කථානායකතුමනි, දැන් බොහොම පැහැදිලිව රටේ උත්තරීතර අධිකරණයේ තීන්දුව කළා තිබෙනවා මේ රට ආර්ථික වශයෙන් විනාශ කරේ, බංකොලොත් කරේ කවුද කියන කාරණාව. මේ තුලින් මේ රටේ 120%කට ආසන්න ප්‍රමාණයකට මහා අසහනයක්, පීඩනයක්, අගතියක් සිද්ධ වුණා. ඒ නිසා විශේෂයෙන්ම මේ බංකොලොත් භාවය තුළ ජීවිත, ජීවනෝපාය, ඒ වගේම ජන ජීවිත විනාශ වුණු කණ්ඩායම් ස්වයන් රැකියා ලාභියාගේ ඉඳලා කුලීකරුවාගේ ඉඳලා කම්කරුවාගේ ඉඳලා ගොවියා, ධීවරයා, කම්කරුවා, ඒ වගේම කුඩා හා ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්, මහ පරිමාණයේ කර්මාන්තකරුවන්, මව්වරුන්, දරුවන්, පාසල් දරුවන්, සමස්ත සමාජයටම අද වග කියන්න සිද්ධ වෙනවා මෙන්න මේ නම් කරපු කණ්ඩායමට. මේ සියලු දෙනාටම පුළුවන් මේ ආර්ථිකය විනාශය කරපු මේ කණ්ඩායමෙන් වන්දිල්ලන්න. තමන්ගේ ජීවිත, ජන ජීවිත, ලිවිං ස්ටෑන්ඩර්ඩ්ස් මේ සියල්ලක්ම විනාශ වුණු එකට වන්දිල්ලන තත්වයට අපි ඒ අයව ගෙනල්ලා තිබෙනවා. වන්දිල්ලීමේ පහසුකම අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තිබෙනවා. ඒ නිසා පැහැදිලිව මම කියන්න කැමතියි, සමගි ජන බලවේගයේ අපි විපක්ෂයේ ඉඳගෙන අධිකරණය උපයෝගී කරගෙන ඔප්පු කරලා තිබෙනවා බොහොම පැහැදිලිව. මේ රටේ ආර්ථික ඝාතකයින් එක්කෙනෙක් නෙවෙයි, ආර්ථික ඝාතකයෝ ගෝඨාභය, මහින්ද, බැසිල්, කබ්‍රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, ආටිගල සහ මූල්‍ය මණ්ඩලය කියන එක ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ අපේ හදපිරි ස්තුතිය මේ රටේ ජනතාව වෙනුවෙන් මේ තර්ක විතර්ක ඉදිරිපත් කරපු නීති මණ්ඩලයටත්, ඒ වගේම කොන්ද කෙලින් තියාගෙන හෘද සාක්ෂිය විශ්වාස කරලා එය උල්ලංඝනය කරන්නේ නැතුව මේ පෙත්සම් ඉදිරිපත් කරපු ආචාර්ය මහින් මෙන්දිස්, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය නේවිස් මොරායස් මැතිතුමාට අපි අපේ හදපිරි ස්තුතිය සහ ප්‍රණාමය උද කරනවා. ඒ වගේම මේ තීන්දුවෙන් එක දෙයක් අපි ආණ්ඩුවට කියන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී පරිස්සම් වෙන්න. මම ඊළඟට අහන ප්‍රශ්නේ, මම ඔබතුමන්ලගෙන් අහන ප්‍රශ්නේ තමයි, මොන පදනමක් මතද ලාභ ලබන ආයතන තුට්ටු දෙකට සිල්ලරේට විකුණන්න හදන්නේ? මතක තබා ගන්න, මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරියේ ඔබතුමන්ලා තීන්දුව තීරණ ගන්නකොට, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට මං හිතන්නේ මෙයිට වැඩිය වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරන්නයි කියන කාරණාව මං ඉදිරිපත් කරනවා. ඒ කාරණාවත් සමග ගරු කථානායකතුමනි, ඊයේ දිනේ ජනාධිපති මාධ්‍යංශයෙන් ප්‍රකාශයක් නිකුත් වුණා. ඉන්ටරිම් කමිටි එක, ඒ කියන්නේ ක්‍රිකට් වලට ඉන්ටරිම් කමිටි එක මින් ඉදිරියට දානකොට ඒක දාන්න වෙන්නේ කැබිනට් අනුමැතිය ඇතිව කියලා. ඒක නෙමෙයි රටේ තීන්දුව, රටේ නීතිය. රටේ නීතිය ක්‍රීඩා ඇමතිවරයාට හැකියාව තිබෙනවා ඒ යම් යම් වගන්තිවල කොන්දේසි සපුරලා ඒ අන්තර් කමිටුව, ඉන්ටරිම් කමිටිය පත් කරන්න. එතකොට මේ රටේ විධායකයට, එහෙම නැත්නම් ප්‍රෙසිඩන්ස් මීඩියා ඩිවිෂන් එකට මේ රටේ අනපනත් උල්ලංඝනය කරලා ක්‍රීඩා ඇමතික ඔලු උඩින් ගිහිල්ලා විධායකට එහෙම තීන්දුව ගන්න බෑ. කැබිනට් තීන්දුවකින් පස්සේ මේ ඉන්ටරිම් කමිටිය එක පත් කරන්න ඕනේ කියලා. ඊට වැඩිය වැදගත් කාරණාවක් තිබෙනවා. මම හිතන්නේ හේෂා මන්ත්‍රීතුමත් මේ කාරණාව ගැන මතු කරයි. ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ක්‍රිකට් බෝඩ් එකේ කවුද ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ගිහිල්ලා අපේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වෙන්නට ඒකට ඒ යෝජනාවට තුඩු දෙන කරුණු කාරණා ඉදිරිපත් කරේ? මේක පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නට ඕන. මේක පිළිබඳව මේක දේශද්‍රෝහි, රාජද්‍රෝහි, 120%ටම ද්‍රෝහි වුණු, මේ රටේ දසලක්ෂ ගණන් ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට ද්‍රෝහි වුණු ක්‍රියාවක්, මේ ජාති ද්‍රෝහි, දේශද්‍රෝහි, රාජද්‍රෝහි ක්‍රියාවට, ක්‍රිකට් ක්‍රීඩාවට ද්‍රෝහි වුණු කණ්ඩායම් ජාත්‍යන්තරයට ගිහිල්ලා කවුද ඒ යෝජනා ටික කරේ කියන එක ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුයි. ඒ වගේම හේෂා මන්ත්‍රීතුමා මේක ගැන වැඩිදුර කරුණු කාරණා දක්වයි. මන් දන්නේ ඔබතුමා දැක්කද කියලා මේ ගරු කථානායකතුමනි, කෝප් එකේ ඊයේ
යම් යම් සාකච්ඡාවන් යම් යම් නිර්දේශ පිළිබඳව කරුණු විමසීමලදී අපි දැක්ක රූප රාමුවක්. ඒ රූප රාමුවේ අපි දකිනවා මෙහෙම කටට ඇඟිල්ල තියලා යම් කිසි පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපයි කියලා අපි හිතන විදිහට. ඒ දැක්කේ රූප රාමුව විතරයි දැන් එළියට අවිලා තියෙන්නේ. හැබැයි ඒ රූප රාමුව වලට අපි මැච් කරොත් ඒ කෝප් කමිටුව ඇතුලේ අපේ සමාජිකයෝ දක්වපු කරුණුකාරණා අදහස් පිළිබඳව බොහොම බරපතලයි. ඒ කියන්නේ නියම් හෝ අනියම් ක්‍රමයකින් උපදෙස් දෙනව, හසුරුවනව, සාක්ෂිකාරය ලබා දෙන උත්තර පිළිබඳව. ඒක බරපතල කාරණාවක්. ඒ නිසා විශේෂයෙන්ම මේක පිළිබඳව ගරු කථානායකතුමා පරීක්ෂණයක් කරන්න. මේක ආවට ගියාට කරන කතාවක් නෙමෙයි, රූප රාමු පමණක් නෙමෙයි. හේෂා විතානගේ මැතිතුමා ඒකේ සමාජිකේ, ඒ වගේ මරික්කාර මැතිතුමත් ඒකේ සමාජිකේ. ඒ අයගේ වරප්‍රසාදත් උල්ලංඝනය වෙලා තිබෙනවා, අපේ වරප්‍රසාදත් උල්ලංඝනය වෙලා තිබෙනවා. ඉන්නේ මේ ක්‍රිකට් බෝඩ් එක සාක්ෂි දෙන ආකාරය හසුරවන්න නෙවෙයිනේ, ඒක කරන්න නෙවෙයි ඉන්නේ. ඒ නිසා ඒක පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මෙතුමන්ලගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව මම මගේ 27 ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ගරු කථානායකතුමනි, මම මීට පෙර
ගරු කථානායකතුමනි, මම පෙර දිනකදී පාර්ලිමේන්තු විවාදයට එක්වමින් කිව්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිබඳ විශාල ගැටලුවක් මේ රටේ නිර්මාණය තියෙන වෙලාවේ කෝප් කමිටුවට මේක ගේන ප්‍රමාද කරන්න එපා කියලා. ඒ වෙලාවේදී කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මට සෑහීමටපත් වෙන්න බෑ කියලා කාරණාවක් වුණා. අපේ දොළවත්ත මන්ත්‍රීතුමා ඒකට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීම සාධාරණයි, මොකද එතුමාගේ කෝප් කමිටු සමාජිකයෙක් නිසා. නමුත් අපි ඊයේ ඒ එදින මතු කරපු කාරණාවත් එක්ක කෝප් කමිටුවේ වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා ෂණිකව තීන්දුවක් ගත 14 වෙනිදා ක්‍රිකට් ආයතනය ගේනවා කියලා. ඒ විදිහට ඊයේ දිනේ ක්‍රිකට් ආයතනය ගෙනාවා. ඊයේ දිනේ ක්‍රිකට් ආයතනය ගෙනහල්ලා කෝප් කමිටුව තුල සිද්ධ වුණේ මේක. ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලන, ඔබතුමා මේ රටේ මිනිස්සුන්ට වග කියන මේ උත්තරීතර ආයතනයේ කථානායකවරු විදිහට පුළුවන් නම් මේ පැය දෙක පිළිබඳව යම් කිසි අවධානයක් යොමු කරන්න. මේ පැය දෙක තුල ක්‍රියාත්මක වුණේ මේ රටේ මිනිස්සුන්ගේ පරමාධිපත්‍යයට පයින් ගහන වැඩක්. ඒ පැය දෙක අවශ්‍ය වුණේ ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න විසඳලා ක්‍රිකට් ආයතනය කළා තියෙන හොරකම් මංකොල්ල ටික මේ සමාජයේ හෙළි දක්වන එක නෙමෙයි, කාලය නාස්ති කරලා පැය දෙක අරගෙන යන එක උනේ. අපිට ඒක බලාගෙන ඉන්නවා, මොකද අපි ඒ කණ්ඩායමේ ඉන්න ආධුනික නැත්තම් කනිෂ්ඨ මන්ත්‍රීවරු, ඒ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඒ කොන්ත්‍රාත්තුව ලස්සන ඉටු කරා. පැය දෙක මම රෙකෝඩින් එක ඉල්ලගත්තා. මෙතනින් එහාට කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනයක නාවත් අන්තිම තීන්දුව වෙන්නේ ගරු කථානායකතුමනි, ඉන්න මන්ත්‍රීවරු ටික චූදිතය හොරු ටික වෙලා ක්‍රිකට් ආයතනයේ හොඳ පිරිසිදු සුදු ඇඳගත්තේ පිරිසක් විතර එළියට යයි. ඒක හොඳට පැහැදිලිවම අපේ ගරු විපක්ෂ නායකතුමා කිව්වා වගේ, මම රංජිත් බණ්ඩාර මහාචාර්යතුමාට මෙතෙන්ට එන්න කියලා දුරකථන ඇමතුම් කීපයක් ගත්තා. මොකද එතුමා ඉද්දීවන මේ සදාචාරාත්මක කාරණාව මතු කරන්න පැහැදිලිව අපිට පෙනුණා. ක්‍රිකට් ආයතනයට විරුද්ධව රිදෙන ප්‍රශ්නයක් ආන හැම මොහොතකම හෑන්ඩ් සිග්නල් දෙනවා, ඔයා මේකට උත්තර දෙන්න එපා, ඔයා වාඩි වෙන්න. ඒක එතුමා බාරේ තියාගත්තා. ඉතින් එහෙමනම් මේ රටේ ප්‍රශ්නේ විසඳන්නේ ක්‍රිකට් එක හොරකම් කරා කියලා රටම පිළි අරගෙන තියෙන වෙලාවේ ඒ හොරු ටික බේරන්න මේ කෝප් කමිටුව විතරයි අපිට තියෙන එකම තැන. කථානායකතුමනි, ඒකත් දිනහලා කෝප් කමිටුවේ ඉස්සරහ අපි කෝප් කමිටුවේ වාඩි වෙලා නම් මම ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා මේ ක්‍රිකට් එක ගේන එක නතර කරන්න එපා. ක්‍රිකට් ආයතනයේ මේ හොරකම් වංචා පිළිබඳව වෙලා තියෙනවා නම් නැත්නම් රටට දැනගන්න අවශ්‍ය නිසා 27 28 29 දිනට අපි සමාජය එකතු වෙලා දිනයක් යොදාගත්තා. ඒ දිනයට මේ නැතුව මන්ත්‍රීවරු කණ්ඩායමක් දාලා විමර්ශනය කරන්න අවශ්‍ය පරිසරයක් හදාගන්න. මොකද මේක විසඳනවා නම් මේක වැඩක් වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි.
ඔව් මරික්කාරමන්ත නායකතුමනි, කෝප් කමිටුවේ සමාජිකයෙක් මම මේ දීර්ඝ කාලයක් මේක ඔබතුමාට කියන්න හිටියේ. දැන් අත් වශයෙන්ම කමිටුවේ සභාපතිවරයා පත් වෙන්නේ කමිටුවේ ඡන්දෙන් යෝජනාවකින්. එතකොට හැම සමාජිකයෙකුටම සමාන අයිතිවාසිකම් තියෙනවා ප්‍රශ්න අහන්න.
එතකොට මේ සමහර ආයතන ගෙන්වීම පිළිබඳව අපි ලිඛිතව ඉල්ලීම් කරාම ගෙන්නන්නේ නැහැ. උදාහරණයකට පෝරණව සම්බන්ධව ඔඩිටර් ජෙනරාල්ගේ රිපෝට් එක සම්බන්ධව ලිඛිතව ඉල්ලීම් කරා. ගෙන්නෙව්වේ නැහැ. ඊළඟට ගෑස් සමාගම ගිය අවුරුද්දේ ඉඳලා ඉල්ලීම් කරා. ගෙන්නන්නේ නැහැ. ඊළඟට ඛනිජ තෙල් සංස්ථාව පිළිබඳව එහෙම ප්‍රශ්නයක් තිබ්බා. ඊට අමතරව ගරු කථානායකතුමනි, මන්ත්‍රීවරු හැටියට අපි මේ කෝප් කමිටු වල සම්බන්ධ වෙන්නේ ඒ විගණකාධිපතිවරයාගේ නිර්දේශ මත තියෙන චෝදනා පිළිබඳව ප්‍රශ්න කරන්නේ. එතකොට මේකේදී සමාන අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මම දන්නවා ඉදිරියේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව ඔබතුමා හම්බලා කතා කරાવી. එතකොට මෙතන මේ විශාල අර්බුදයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානි වෙන ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. අපි මම ඒක මේ වෙලාවේ කියන්න කැමති නැහැ. ඔබතුමාව පුද්ගලිකව මුණ ගැහිලා තවත් සමාජිකව කීපය දෙනෙක් එක්ක මේ සිදුවීම් පවතින දේ ඔබතුමාට හෙළි කරන්න. මොකද මේක අපි අන්තිමට අපිටත් හරි නැහැ. ඒ නිසා ඔබතුමාට මේ සම්බන්ධව තීන්දුව ගන්න මම එකිනෙක උදාහරණ සහිතව ඔබතුමාට පැහැදිලි කරලා දෙන්නම්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව්.
අර කතානායකතුමා. ගරු කතානායකතුමා මම කතා කරාට පස්සේ මම ඔබට දුන්නා. ගරු කතානායකතුනි මමත් කෝප් සමාජිකයෙක් විදියට ඉතාලම අපිට කනගාටුවක් ඇති වුණා. මොකද විශාල බලතලයක් තියෙන කෙනෙක්. හැබැයි එතුමා ඊයේ අපි දැක්කා කටයුතු කරපු ආකාරය. දැන් අද වෙනකොට මේක බොහොම ප්‍රසිද්ධ වීඩියෝ එකක් ඉදිරියට එළියට එනවා. එතුමාගේ හැසිරීම. එතුමා පැය දෙකක් ඒ සභාවේ මේ කමිටුවේ කටයුතු කරපු ආකාරය පිළිබඳව වෙනම කමිටුවක් බලලා පරීක්ෂණ පවත්වන්නේ. ඒ වගේම වෙනදට වඩා බොහොම තදින් අපිට කියා සිටියා මේ විගණන වාර්තාව ගැන පමණක් කතා කරන්න කියලා. දැන් වෙනද අපි විගණන වාර්තාව ගැන කතා කරද්දි ගරු කථානායකතුමනි එහෙම අපිට කොන්දේසි දාන්නේ නැහැ මේ ගැන ඉතරම්ම කතා කරන්න කියලා. හැබැයි ඊයේ පුදුම තදින් බොහොම නියෝගයක් විදිහට එතුමා දුන්න මේ විගණන වාර්තාව ගැන විතරයි. ඒ ගැන වෙන ගැන මොකුත් කතා කරන්න බෑ ක්‍රිකට් ගැන. ඒ නිසා අපි එතුමාට අපේ විරෝධය පළ කරනවා වගේම විදියට තවදුරටත් එතුමාට කටයුතු කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව ඔබතුමා හොයලා බලන්න කියලා මම තාම ආදරේ කියලා
සිටිනවා. චමින් දිවිජේ ශ්‍රීමන්ත.
අර කථානායකතුමනි දැන් මේ දඬුවම් දැබිය පිළිබඳව ඇත්තටම මම අධික නැවතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊයේ මේ මම නොකියපු පනතක් මට උගන්වනවා. පාර්ලිමේන්තු බලතලහ වරප්‍රසාද පනත. මේ කරු කථානායකතුමනි මේකේ 18 පිටුවේ තියෙනවා ආ කොටසේ පාර්ලිමේන්තු විසින් හෝ ශේෂාධිකරණ විසින් දඬුවම් කළ හැකි වැරදි. එයාටද කරු කථානායකතුමනි මේකේ අටවෙනි කාරණය තමයි ගරු කථානායකතුමනි පාර්ලිමේන්තු ඉදිරියේ හෝ කාරක සභාවේ ඉදිරියේ සාක්ෂිකරුක වශයෙන් ඇත්ත සංගවා කතා කිරීම හෝ වෙනත් විෂමචාරයක්. මේ ගරු කථානායකතුමනි ඔබතුමාට දඬුවම් දෙන්න පුළුවන්. ඒ වෙනතත් ශේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ශේෂ්ඨාධිකරණ දඬුවම් කරන්න එහෙම කරන්න පුළුවන්. ගරු කථානායකතුමනි නිසා මේ පාට බලන්නේ නැතුම්, පක්ෂ බලන්නේ නැතුම්, පුද්ගලයන් බලන්නේ නැතුම් මේක මටත් ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබට අද තීන්දුවක් ගන්න පුළුවන්. මේ පනතේ තියෙන විදිහට ගරු කථානායකතුමනි අපි දන්න විදිහට මේ පාර්ලිමේන්තු බලතලා වරප්‍රසාද පනතේ ඒ පනතේ ගරු කථානායකතුමනි ඔබතුමාට බලය තියෙනවා මේ විසමාචාරය කර, මේ වැරද්ද කර, මේ සාක්ෂි සටහන් දෙන්න ඉඩ නොදිච්ච පියවර ගන්න. ඒ වගේම ඔබතුමා ඉල්ලීමක් කරනවා සාමාන්‍යයෙන් අධිකරණවල ඉන්න විනිශ්චයකාරවරු පිළිබඳව යම් සැකයක් තිබ්බොත් අපිට පුළුවන් වෙනත් අධිකරණයක සහ වෙනත් විනිශ්චයකාරයකට යන්න. මේ කාරණේ පිළිබඳව අපිට සැකයක් තිබෙනවා නම් වෙනත් తాවකාලික සභාපතිවරයෙක් පත් කරන්න පුළුවන් නම් පත් කරලා මේ කාරණේ කොප්කාරක සභාවය තුල ගන්න. මොකද මහ බරපතල කාරණයක් රට තුල රටේ ක්‍රීඩාව පිළිබඳව කරු කථානායකතුමනි.
හරි ඔව් ඇමතුමා ක්‍රීඩා ඇමතුමා ඔබතුමාට කතා කරන්න
ඕනේ. සර් දොළොවත්ත මන්ත්‍රීතුමාට දීලා මට දෙන්න සර්.
දොළොවත්ත මන්ත්‍රීතුමා දැන් මේක විවාදයක් වෙනවා.
කරු කථානායකතුමනි මගේ නම හේෂ මන්ත්‍රීතුමා මතු කරා. මම හිතන්නේ මූලිකව එතුමා මූලික යෝජනාව කරාම මේ කෝප් කමිටුවට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගේන්න කියන කාරණය මම ඒ අවස්ථාවේ කිව්වේ අපිට අපි ඔක්කොම එකගයි මේකේ පුළුවන් තරම් ඉක්මනට ගෙනල්ලා මේක විමර්ශනය කරන්න. හැබැයි මමත් ඔය කියන වීඩියෝ පටය දැක්කා. කරු කථානායකතුමනි එය සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා නම් විපක්ෂය යෝජනා කරනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. මොකද හේතුව මේක පාර්ලිමේන්තුවට බලපාන ප්‍රශ්නයක්. ඒකම 27 29 මේ දවස්වල මේ ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත එනවා. මම හිතන අපි සමාජික වෙද්දී අපි යෝජනා කරනවා මේ විමර්ශනය යන නිසා විමර්ශනයක් කරාම යන නිසා නව සභාපති වැඩ බල සභාපතිවරේ හරහා හරි මේ කෝප් කමිටුවේ ක්‍රියාව සිද්ධ වෙන්න ඕනේ කියන කාරණේ මේ අවස්ථාවේ මම පැහැදිලිව කියනවා. මොකද හේතුව මේකෙන් වැරදි චිත්‍රයක් රටට යනවා. ඒක සුදුසු නෑ කියන කාරණේ අපි පිළිගන්නවා ගරු කතානායකතුමනි.
හරි කොහොම ඉස්සුදී එමෙතුමා ඉක්මන කරන්න.
කතානායකතුමනි දැන් මේ විපක්ෂයෙන් එන විවේචනය උනේ ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ තියෙන ක්‍රිකට් මණ්ඩලය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය පිළිබඳව වෙන කාගේවත් එකක් නෙමෙයි. ඒක නිසා මේ ඇතර මේක නරකයි. මොකද හේතුව කෝප් එක කියන්නේ මේිට මේ විගණනය සම්බන්ධයෙන් මේිට වැඩි ආයතනයක් නැහැනේ. කෝප් එක සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමත් මෙච්චර මන්ත්‍රීවරු ඒ පිළිබඳව දැඩි විවේචනයක් තියෙනවා නම් ඇත්තට මේක රටේ අභාවයට කරුණක්. මේ මෙච්චර වැටලා තියෙන්නේ ඒ සම්බන්ධව මම ඉල්ලීමක් කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයා විදියට පත් කළා. ඒ වෙනම කාරක සභාවක් පත් කළා. ක්‍රිකට් එක සම්බන්ධව ඒ විමර්ශනය වෙනම දෙන්න කියන ඉල්ලීම මම පළවෙනියට කරනවා. අංක 1. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි අපි ඊළඟ කාරණේ විදියට මම දකිනවා දැන් ඊයේ අපි කියන්නේ දැන් කෝප් එකේ පළවෙනිම කාරණයක් තියෙනවනේ ප්‍රසම් මේ මොන තර්කයක්වත් වැඩක් නැහැ. ක්‍රිකට් එක රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුමත නොකිරීමම ඇති. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුමත කළා නේ. අපි දැක්කා. දැන් මම ඉල්ලනවා සම්පූර්ණ කෝප් එකේ සම්පූර්ණ ඒ වීඩියෝ පට මට ලබා දෙන්න කියන එක. ඒකේ මම උත්තරයක් දෙන්න තියෙන එකක් තියෙනවා නම් මම ලබා දෙන්න සූදානම්. මම ඒක ලබා දෙන්න සූදානම්. හැබැයි සමාජගත වෙලා තියෙන වීඩියෝ දැක්කහම ඒකේ පේනවා අවශ්‍ය කාරණා මගහැරලා කතා කරන්නේ කොහෙද යන්නේ මල්ලේපොල් තත්ත්වය. මේ ඒ කොහෙද යන්නේ මල්ලේපොල් තත්ත්වයක් කතා කරන්නේ. අදාළ දෙ නෙමේ කතා කරන්නේ. ඉතින් මේකේ පේනවා මට ප්‍රශ්නේ තියෙන්නේ මේකත් විකිණලාද කියලා. ඒක තමයි ඇත්තේ.
හරි කොමිසුදී. දැන් ඔව් දැසිරි.
ගරු කතානායකතුමා
මේක විවාද කරගන්නතු අද වැඩ කරගෙන යමු. දැන් කය භාගයක්
ගරු කතානායකතුමා මම මේ
කය භාගයක් ගිහිල්ලා ගරු
එමතුමා මම එක කාර්යයක් මතු කරනවා.
ඔව්
මම එක කාර්යයක් මතු කරනවා. මම අපේ ක්‍රීඩා එමතුමා මේ සම්බන්ධව කතා කරපිය ගැන මම කියන්නම්. 2016 මම ගැසට් පත්‍රයක් ගැහුවා රටේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව ලංකාවේ ක්‍රීඩා සංගම් සියල්ලම රටේ තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියට, ඒ කියන්නේ විගණකාධිපතිගේ ක්‍රියාවලියට සමපාතව ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි මොකද වුනේ? ඔබතුමා හොයලා බලන්න. ඊයේ මම ඕක ඇහුවා. 2020 ක්‍රිකට් ආයතනයත් තවත් ආයතන ගණනාවකුත් කරපු දේ එක එක සංගම් තමන්ට කැමති විදියට තමන්ගේ ව්‍යවස්ථාව හදාගෙන අරන් ඇවිල්ලා මේක ඇප්‍රූව් කරගත්තා ඒ කාලේ හිටපු අමාත්‍යංශ ලේකම්ගේ. ඇත්ත වශයෙන් අමාත්‍යංශ ලේකම්ට මේක අත්සන් කරන්න බෑ. හැබැයි මේක අත්සන් කරන්න ඕනේ හිටපු අමාත්‍යවර. මම දන්නේ 2020 හිටපු ඇමති කවුද කියලා. එයත් එක්ක මේක සාකච්ඡා කරන්න
ඕනේ. වෙනම විවාදයක් ගනිමු.
ඒ නිසා එදායින් පස්සේ ගරු කතානායකතුමනි දැන් වෙලා තියෙන්නේ ප්‍රසම්පාදන රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වෙනස් විදියට තමයි දැන් මේ
හැම
සමා සංගමයක්ම වැඩ කරන්නේ. ඉතින් ඒකින්ද ඔබතුමා කරුණා කරලා ඒක වෙනස් කරලා ඉන්නේ.
කොමිසුදී.
ඉතින්
ඔව්. කිරියල්ලේ මුතුමාට මොකද කියන්න
තියෙන්නේ? හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් හැටියට මට විරාදයක් දෙන්න මම ඔබතුමාට කියන්න ඕන. දැන් අපේ ලංකාවේ ක්‍රිකට් තහනම් වෙලා තියෙනවා. මමත් කතා කෙරුවා මම ක්‍රීඩා ඇමති කාලේ සම්බන්ධ වෙලා ඉන්න අයත් එක්ක ජාත්‍යන්තර. ඔබතුමා අත්ත වශයෙන් මම කියනවා මේ ක්‍රිකට් තහනම් උනේ අතුරුපාලක කමිටුව ඉන්ටර්නින් කමිටි එක අවෝසි කරපු නිසා. මම ඔබතුමාට කියන්නම් සවුත් අප්‍රිකාවේ ඉන්ටර්නින් කමිටි එකක් තියෙනවා. පකිස්තානයේ ඉන්ටර්නින් කමිටි එකක් තිබ්බා. අපේ ඉන්ටර්නින් කමිටි එකක් තිබ්බනම් ඒගොල්ලන්ට අපේ එක විතරක් තහනම් කරන්න බෑ. මෙතන ප්‍රශ්නේ උනේ අතුරු කමිටුව අත්හිටවලා අර හොරු ටික ආයි ස්ථාපිත කෙරුවා.
හරි. අපි
එකයි ICT එක
වෙනම
තහනම් කෙරුවේ.
දැන් ගරු එම්තුමා දැන් පැය භාගයක් මේ කාරණේට ගියා. ඔව්. ඔව්. ඉති වෙන විවාදයක් ගන්න.
දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේදී මෙතුමලා උත්සාහ කරලා තියෙනවා 2016 රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යන්න ගියපු වැඩපිළිවෙල ලේකම්වරයෙක්ගේ ලියුමක් ගහලා තියෙනවා රුවන් චන්ද්‍ර කියන ලේකම්වරයා 2018 ඒක ඒක නීති විරෝධී ලිපියක්. ඒ ලිපියකින් කවදාවත් නෑ 2018 ලියුම ගහලා තියෙනවා. 2010 ලිපියකින් කවදාවත් නීතියක් යටපත් කරන්න බෑ. නෑ මට වෙලා දෙන්න. ඔව්. නෑ මට අවස්ථාව දෙන්න පැහැදිලි කරන්න. ඊළඟට 2020 අංක 21 සහ 22 වගන්ති දෙකක් තියෙනවා ප්‍රසම්පාදනය ගැන රජේ. මේගොල්ලෝ ඒක 21 ඉවත් කරගෙන තියෙනවා 22 ඉවත් කළා නැහැ. ඒකේ හින්දා මම විශේෂයෙන් නැවත ඉල්ලන කෝප් එකේ සමාජික මහත්තුරු පිරිසක් මේ වෙනුවෙන් අවංකව පෙනී හිටියත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා බලන්න.
හරි, බොහොම ස්තුතියි. ඔව්. දැන් මොකද්ද
කෝප් කමිටුවට ඉතිහාසයේ කවදාකවත් නැති පිරිසක් ඊයේ සහභාගී වුණා. ස්වාධීනව අවස්ථාව ඉල්ලලා ආපු පිරිසකුත් හිටියා. කෝප් කමිටුවේ කටයුතු පාලනය කරන්න මඳුර විධානයේ මන්ත්‍රීතුමා සාක්ෂි දරයි. එතුමාට මම කිව්වා එක්කෙනෙක් කතා කරන්න එකපාරකට. එක්කෙනෙක් අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා 3 දෙනෙක් හිටියා. අහන්න, ඒගොල්ලන් ආවේ වෙන පරමාර්ථයකින්. අපිට කිසිම දේශපාලන පරමාර්ථයක් නැහැ. කෝප් කමිටුව දේශපාලනීකරණයට භාජනය කරන්න එපා. අපි ක්‍රීඩා මෙතුමාගේ නමවත් කිව්වේ නැහැ. ඒ නිසා මේක ස්වාධීන කමිටුවක් විදිහට පවත්වාගෙන යෑමේ වගකීම තියෙනවා විපක්ෂ නායකතුමා ඔබතුමාටත්. ඒ නිසා ඔබතුමාලා හොඳට මතක තියාගන්න. ඔබතුමාලා විවාදයක් කරලා විවාදේ ඉවර කරලා කෝප් කමිටුවට ආවේ කෝප් කමිටුව දේශපාලනීකරණය කරන්න. මම කියා හිටිනවා කරුණාකරලා මේ ස්වාධීන කමිටුවලට
ඔබතුමාගේ 27-2 යටතේ දෙගන්න ප්‍රශ්නේ ගන්න. වෙන අවශ්‍ය නම් වෙන දිනයක් විවාදයකට